මීළඟට මහාචාරය චරිත හේරත්නැත්තුමා විනාඩි 4යි ඔබතුමාට.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පරිසර අමාත්‍යංශයත් වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යංශයත් කාරක සභා අවස්ථාවේදී වචන කීපයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යතුමාලා දෙපළ මමත් මූලික වශයෙන්ම වැඩ කරපු අමාත්‍යංශයක් මේ පරිසර අමාත්‍යංශයේ මධ්‍යම පරිසර අධිකාරී සභාපතිවරයා වශයෙන්. එනිසා මේ අමාත්‍යංශ දෙකේම අපේ ගරු ඇමතිතුමාලට, රාජ්‍ය ඇමතිතුමාලට අපේ සුභාශිංසනය සහ අපේ සහයෝගය වැඩවලට ලබා දෙනවා කියලා මුලින්ම ප්‍රකාශ කරන්න කැමතියි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පරිසර විෂය කියන විෂය අද වෙනකොට මේ අපි අද නොඑක් ජාතීන් අතර සම්බන්ධතා වගේ වට මේක ලඝු කෙරුවට මේක අද ජාතියන්තරව වර්ධනය වෙච්ච ඉතාම ශක්තිමත් කලාපයක්. අද මුළු ලෝකෙම විදේශ අමාත්‍යංශය ළඟට මුළු ලෝකෙත් එක්ක ගනුදෙනු කරන බරපතලම අමාත්‍යංශ විදියට තියෙන්නේ පරිසර අමාත්‍යංශය, දැන් නම් වන සංරක්ෂණය සහ පරිසර අමාත්‍යංශය. ඒ නිසා විශේෂයෙන්ම මේ පරිසරය සම්බන්ධ ප්‍රශ්නවලට ජාති භේදයක්, පළාත් භේදයක්, ආගම් භේදයක්, එහෙමත් නැත්නම් රටවල් සම්බන්ධ භේදයක් නැහැ. ඒ නිසා පරිසරය ලෝක ප්‍රමාණව අද ලෝකයේ දේශපාලනය විසින් අධ්‍යයනය කරනවා, කළමනාකරණය කරනවා. එවැනි තත්ත්වයකයි අපි ඉන්නේ. එනිසා පරිසරය ගැන කතා කරද්දී අපි රටක් විදිහටවත්, ජාතියක් විදිහටවත්, ප්‍රදේශයක් විදිහටවත් කොටු වෙනවට වඩා මුළු විශ්වය විදිහට එකක් බවට පත්වෙමින් තියෙන කාලෙකයි අපි මේ සාකච්ඡාව කරන්නේ. විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධව මා මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පරිසරය කළමනාකරණය කිරීම සම්බන්ධව ඉතාම වැදගත් නීතියක් ජාතික පරිසර පනත විදියට 981 දී අපි සම්මත කෙරුවේ. මේ ජාතික පරිසර පනත හරහා අපේ රටේ සංවර්ධනයට කරපු දායකත්වයත්, පරිසරය කළමනාකරණය කරන්න කරපු දායකත්වයත් ඉතාමත්ම විශාලයි. මේ ආයතනය අපි ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රටක් විදියට ඉතාම අවශ්‍යයි කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හා සම්බන්ධව ගත්තාම පරිසර විෂය සමගාමී ලැයිස්තුවට දාලා තියෙන නිසා සමහර තැන්වල අපහැදිලිතා තියෙනවා. අපි මහවැලි ගඟ ගලන්නේ මධ්‍යම කඳුකරේ මධ්‍යම පළාතෙන් පටන් අරගෙන ඒක උතුරුමැද පළාතට ගිහිල්ලා, ඌව පළාතට ගිහිල්ලා නැගෙනහිර පළාතෙන් මූදට වැටෙනවා. මහවැලි ගඟ කළමනාකරණය කරන්න ඕන එක ජාතික ඒජන්සියකින් මිසක ආයතන 7කින් 8කින් නෙවෙයි කියන එක පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන. එනිසා පරිසරය හා සම්බන්ධ ප්‍රශ්නවලදී අපේ රටේ නෛතික ප්‍රතිපාදනයේ ගැටලුවක් තියෙනවා. මගේ පෞද්ගලික මතය පරිසර විෂය සමගාමී ලැයිස්තුවේ තිබිය යුතු නැහැ කියලා. නමුත් ඒක මගේ පෞද්ගලික මතය, අපේ ආණ්ඩුවේ මතය නෙවෙයි. අපි මේක සම්බන්ධව පළල්ව සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම මේ පරිසරය හා සම්බන්ධව කලාප ගණනාවක් එකට එකතු වෙලා තමයි තීන්දුව තීරණ ගන්නෙ. අර කතාවක් තියෙනවා, environmental issues comes from society, problems are societal and solutions are technical and decisions are political කියලා. ඒ කියන්නේ පරිසරයේ විෂයේ ප්‍රශ්න එන්නේ සමාජ පැත්තෙන්, උත්තර තියෙන්නේ තාක්ෂණය අතර, තීන්දුව ගන්නෙ අපි දේශපාලන සමාජෙ. මෙන්න මේ තල තුනේ ප්‍රශ්නය පරිසරය හා සම්බන්ධව ගන්නකොට විශාල ගැටලුවක් වෙනවා. සමාජෙන් මතුවෙන ප්‍රශ්නවලට තාක්ෂණික උත්තර හදලා දේශපාලනිකව තීන්දුව තීරණ ගන්න කලාපයක අපි ඉන්න නිසා බොහොම කල්පනාවෙන් මේක කළමනාකරණය කළ යුතුව තියෙනවා. ඒ වගේම අපි මධ්‍යම පරිසර අධිකාරිය හරහා ජාතික පරිසර පනතෙන් වායු දූෂණය පිළිබඳව නියාමනය කරන්න බැඳිලා ඉන්නවා. මම ඉතාම පැහැදිලිව ගරු ඇමතිතුමාට යෝජනා කරනවා.
ගරු මන්ත්‍රීතුමා, කාලය අවසන්.
එයා ක්වොලිටි මොනිටරින් ප්‍රොසෙස් එකක් ලංකාවේ ඇති කරන්න කියලා. මේක දියුණු රටක අත්‍යවශ්‍ය සාධකයක් විදිහට තියෙනවා. ඒ වගේම ජල දූෂණය, ශබ්ද දූෂණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය වගේ විෂයන් දියුණු වෙන රටක අත්‍යවශ්‍ය විෂයන් විදිහට තියෙනවා. ඒ වගේම අද වෙනකොට අපේ රටේ සංවර්ධනයයි පරිසරයයි අතර ඇති වෙමින් තියෙන මේ ගැටුම සමනය කරන්න පුළුවන් වෙන්නේ දේශපාලනිකව හිතන ගමන් තාක්ෂණිකව පිළිතුරු සපයන සමාජයෙන් මතුවෙන ගැටලුව තේරුම් ගන්න ආකෘතියක් ඇතුලේ විතරයි. ඒ නිසා ගරු පරිසර අමාත්‍යතුමාට වන සංරක්ෂණ වනජීවී අමාත්‍යතුමා ඉදිරියේ තියෙන අභියෝගය විශාලයි. සමාජයෙන් එන ගැටලුව තාක්ෂණික පිළිතුර එක්ක දේශපාලනිකව ගැට ගහන්න ඔබ දෙපළ ඇතුළු මේ ආණ්ඩුවට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය විනාඩි 6යි ඔබතුමියට.
ස්තුතියි. මම හිතනවා අද මේ මේසෙවුරට ඇවිල්ලා තියෙනවා වටිනා පොතක්. වනහා වනජීවි සංරක්ෂණය උදෙසා නීතිය. ලෝකයේ හොඳම සහ වැඩිම පරිසර නීති තියෙන්නේ ලංකාවේ ගරු ඇමතුමනි. නමුත් ඒ වාගේ සිදුරු හදාගෙන හිල් හදාගෙන ඒ වගේ රිංගන ප්‍රධානම රටකුත් වෙන්නේ ලංකාවේ කියනක අපිට අද කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා. මේ පොතේ තියෙන පරිසර නීති නිවැරදිව ක්‍රියාත්මක වුණා නම් අද මේ අපි කතා කරන පරිසර ප්‍රශ්න සිදු නොවන්නට තිබුණා. ඒ වගේම අද මෙවැනි මාතෘකාවක් අද කතා නොකරන්නත් ඉඩ තිබුණා. කෙටියෙන්ම අපි කතා කරනකොට මම කනගාටු වෙනවා අවශේෂ කැලෑ ටික රැක ගන්නට තිබුණු 5201 චක්‍රලේඛය අහෝසි කිරීම පිළිබඳව මේ වෙලාවේ අවධානය යොමු කරන්නට. ඒක තුල කැලෑ පාලුවන්ට පණින නෙලවුන්ට ඉනිමම් බැඳා වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේක දෙපැත්තක් තියෙනවා. මේක උඩ මූණ දීපු එක ප්‍රශ්නයක් කතා කරන්නම් කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා. විශේෂයෙන් නකල් ආරක්ෂිතය ආශ්‍රිතව ලග්ගල මැතිවරණ කොට්ටාෂේ පමණක් නෙවෙයි අනික් ඒ වගේත් මේක මෙහෙම වෙනවා ඇති. ඒ තිබ්බ හුදකලා වෙච්ච ගම්මානවල ඉඩම් ඔප්පු තිරප්පු තියෙන අයගෙත් ඉඩම් අද ආරක්ෂිතයට වැටවල් ගහලා තියෙනවා. ගරු ඇමතිතුමනි, මම ඔබතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අද මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නයේ gedara තියෙන්නේ එක පැත්තක වැසිකිළිය තියෙන්නේ ආරක්ෂිතේ. අනේ එවැනි தত্ত্বයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒවා සඳහා විසඳුම් ලබා දෙන්න කඩිනමින් කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට අපි දැක්ක සෞභාග්‍ය දැක්ම තුල පරිසරයේ රකින්න බවට පොරොන්දුවක් දීලා තිබුණා. අද ඒක සිද්ධ වෙනවද කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක්. සිංහරාජයේ හරහා පාරක් කැපුවා ස්වභාව ධර්මයෙන්ම එක වැස්සෙන්ම උත්තරයක් දුන්නා මේක හරි නැහැ කියන එක. රැම්සා තෙත්බිමට කරපු දේ අපි කවුරුත් දන්නවා. මේව විස්තර කරන්නේ නැහැ. සිරිපාදේ එරන්ත ගිලිමලේ අක්කර 64000ක් කපලා දාලා තියෙනවා. අනවිලුන්දාවේ අක්කර 50000ක්. බිබිල නිල්ගල අක්කර ලක්ෂයක්. නුවරඑළිය
කරවමතුමා
ඇමතුමා මගේ වෙලාව ගන්න එපා ඔබතුමාගේ කතාවේදී.
ඔබතුමිය පැහැදිලිව ගුරුවරියක් හැටියට කටයුතු කරා පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා. දරුවන්ට බොරු ගන්නවා වගේ පාර්ලිමේන්තුවට මේ
දරුවන්ට බොරු ගන්නලා නෑ ගරු ඇමතුමනි. මං හිතනවා මම ගණන් ඉගැන්නේ. ඔබතුමා හරි වැරදි නම් ඒක නිවැරදි කරන්න. හරි. අලුත්ම එක තමයි පොළොන්නරුවේ වෙහෙරකොඩ ආය ප්‍රදේශයේ අක්කර 2000ක සිද්ධ වෙන විනාශය. අද ගැල ගැලුම් නිම්නහා ජාතික උද්‍යාන නිලධාරීන් හා වනජීවි නිලධාරීන් අද එළියට බැහැලා ඉන්නවා. වැඩ වර්ජනයක මේ වැඩුප් වැඩි කර ගන්න නෙවෙයි මේගොල්ලන්ට මේ වනාන්තර ටික ආරක්ෂා කරලා දෙන්න කියන කාරණය තමයි කියන්නේ. ඒ නිසා ඒකෙදි ඇත්තටම මේක සිද්ධ වෙන්නේ
ගරු මහින්දමරේ රැමතුමා.
අනේ ඇමතිතුමනි
මම ඔබතුමියට ඒ කාලේ දෙන්නම්. මේ වැඩි කලාවක් ගන්න නෙවෙයි ගරු ඇමතිතුමිය, ඔබතුමිය කියන කරුණු සත්‍යෙන් තොරයි. එසා මේ
ඔබතුමා ඔබතුමාගේ කතාවේදී ඒක නිවැරදි කරන්න.
මේ දාස් ගණන් මෙහෙම
විනාශ කරන්න නෑ. මේවා මාධ්‍යයේ යන දේවල්.
ඔබතුමිය තියන ඔබතුමිය අපි ඔප්පු කරලා පෙන්නන මේක
ඔබතුමාගේ කාලේදී නිවැරදි කරන්න.
මේක රවට්ටන්න එපා මේ.
මෙහෙම
මේ පාර්ලිමේන්තුවේ
වැඩ ගන්න. මේ පොළොන්නරුවේ පාර කැපෙන්නේ අර කියන විදිහට හරකුට් නෑ. මගේ කාලේ නාස්ති කරන්න එපා. ඔබතුමාගේ කතාවේදී කතා කරන්න.
කරවමතුමා
මේ කැපීම තුල ගරු ඇමතිතුමනි
ගරු මුලාසරණ මන්තුමනි
මගේ ආසනයේ ආසන්න ආසනයේ තියෙන නිසා මම මගේ කතාව කරගෙන යනවා.
නෑ නෑ ඔබතුමියගේ කාලේ නෙමෙයි මේ ගන්නේ.
ගැටුම
ඔබතුමියගේ කාලේ නෙමෙයි මේක සම්පූර්ණ අසත්‍යයක් කියන්නේ මේ අක්කර 64000ක් එක තැනක් කපලලු 2500ක් එක තැනක් කපලලු 3000ක් එක තැන.
හරි ඔබතුමාලා ඒක නිවැරදි කරන්න. මේවා මාධ්‍ය කියපු දේවල්. මේවා මාධ්‍ය කොතනකවත් නිවැරදි උනේ නැහැ. ඒ නිසා අපි ඒ තොරතුරු ගත්තේ ඒ වගේ. ඒ නිසා මේ මාර්ගය කැපීම තුල ගරු ඇමතිතුමනි අලි මිනිස් ගැටුම උග්‍ර වෙනවා කියනක පරිසර වේදීන් කියනවා. ඒ වගේම මේ පරිසර සුවිශේෂී පරිසර කලාප දෙකක් තියෙනවා විල්ලු දෙකක් තියෙනවා මෙන්න මේ හඳපාන විල්ලුවත් බැන්ඩිය විල්ලුවත් විනාශ වීමේ තර්ජනයකට ලක් වෙනවා ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා සැකයක් තියෙනවා හැබෑ ලෙසම මේ පාර කපන්නේ යක්පුරේ ගමට පාර කාපට් කරන්නද එහෙම නැත්නම් ගවයන්ට තනකොළ කවන්නද පොල් ගහටද කෙසෙල් ගහටද කියලා අපිට දැන් තේරෙනවා. ඒ නිසා මේක ඇතුලේ තියෙන අර ආරක්ෂා වෙලා තිබුණු වැලි නිදියට ඇහැ ගහනවද කියන එකත් බලන්න ඕනේ. මේ ප්‍රශ්නය ගැන කතා කරොත් මේක වනසක්ත හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 2.19 ජාතික උද්‍යානයක් බවට පත් වෙලා තියෙනවා. මේ වෙලාවේ මම කැමති අද මේ මොහොතේ උදේවරුවේ දඹුල්ල ඔය ආශ්‍රිතව මේකත් පුළුවන් නම් නැහැයි කියන්න දඹුල්ල ඔය ආශ්‍රිතව ගඟ රක්ෂිතය කපනවා ගරු ඇමැතිතුමනි මං හිතන්නේ අද නිවුස් වලටත් යයි මේක දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාත්මක වෙනවා මම කනගාටු වෙනවා කෙනෙකුට අපහාස කරන්න නෙවෙයි මම කියන්නේ රොෂාන් රණසිංහ ගරු ඇමැතිතුමාගේ නම විකුණගෙන ඒ අය මේ වෙනකොට දැව විනාශයක් කරගෙන යනවා මේවා මෙහෙම වෙන්න බෑ ගරු ඇමැතිතුමනි
සේවිරත්නා ගමතුමා
ඒ පිළිබඳව සොයාබල්ලා
හැම දෙයකටම උත්තර දෙනකොට ඔබතුමාගේ කාලය ගන්න
මිනිත්තු 6යි තියෙන්නේ මේක සොයාබල්ලා කටයුතු කරන්න සූදානම් වෙනවා කියන කියන්නේ ඇස්ති
ඒක ඔබතුමාගේ කතාවෙදි කියන්නේ
අවසන් කරන්න
ඉතින් මෙහෙම
විනිතුරු කතාව
විටින් විටේ ඇමතිවරුන්ගේ නම් ඉස්සරහට දාගෙන මේ කරන විනාශය ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා ඊළඟට වනාලි සහ මිනිස් ගැටුම ගැන මම කතා කරන්න ඕනේ මේ වෙනකොට විල්ගමුව පමණක් නොවේ 2010 විල්ගමුවේ විතරක් ගරු ඇමැතිතුමනි 2008 20 මැයි දක්වා 2018 ඉඳන් 2020 මැයි දක්වා අලි ඇතුන් 7 දෙනෙක් ඝාතනය වෙලා තියෙනවා ඒ වගේම මිනිසුන් 2 දෙනෙක් ඝාතනය වෙලා තියෙනවා හේතුව දීර්ඝකාලීනව සිදුවන වන විනාශය විශේෂයෙන්ම අලි මංකඩවල් හරහා ඒගොල්ලන්ගේ ගමන් මාර්ග හරස් කරලා සිදුවෙන විනාශයන් නිසා අපි උදාහරණයක් අරන් බලුවොත් 1965 ඉඳලා තිබූ වනාන්තර ප්‍රමාණය අරන් බලන්න අද කොච්චරක් තියෙනවද කියලා වර්ෂාපතනය අරන් බලන්න 1965 ඉඳන් මේ වෙනකොට දැවැන්ත ලෙස වන විනාශයන් සිද්ධ වීම තුල වර්ෂාපතනයේ මධ්‍යම කඳුකරයට අහිමි වෙලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි අවසන් කරමු.
අවසන් කරන්න මගේ වෙලාව හුඟක් නාස්ති කරා
කරුණා කළ වෙලාව දෙන්න.
EIA Study of Kalunganga Agricultural Extension Project එකේදී කීවා අලි මංකඩ දෙකක් යෝජනා වෙනවා ගරු ඇමැතිතුමනි. මෙන්න මේ අලි මිනිස් ගැටුමට මේ පිළියමක් විදිහට තමයි මේ අලි මංකඩවල් දෙක යෝජනා වෙන්නේ. වස්ගම්මුව ජාතික උද්‍යානයේ සහ වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ අබේ භූමිය හරහා තියෙන යාවෙන අලි මංකඩ ඊළඟට වස්ගම්මුව ජාතික උද්‍යානයේ සහ මින්නේරියේ ගිරිතලයේ ස්වභාව රක්ෂිතය හරහා තියෙන ජාතික උද්‍යානය. මෙන්න මේවට සමගාමීව සිද්ධ වෙන මේ අලි මංකඩ දෙක ඉක්මනින් හදලා දෙන්න කියන එක මම ඉල්ලා සිටිනවා. එහෙම තියෙද්දි ගරු ඇමැතිතුමනි වස්ගමුව ජාතික උද්‍යානයේ සහ වික්ටෝරියා රන්ටැඹේ රක්ෂිත අතරවන අලි සංක්‍රමණය වෙන අලි පිවිසුමේ තියෙන වෙහෙරගල වැවාසල වනවගා ව්‍යාපෘතියක් කරන්න බලාපොරොත්තු දැනට ආරම්භ කරලා තියෙනවා. මේක දිවා රාත්‍රියේ අලි ගැවසෙන ප්‍රදේශයක්. ඒක වනවගාවක් කරොත් ඒ අවට තියෙන වසම් වෙන වෙහෙරගල ලේඩියංගල අලියාවල ගැඹුරු ඔය වගේ වසම් වල ජනතාවගේ ජීවිත හානි සිද්ධ වෙන්න පුළුවන්. මේ ළඟදිත් කාන්තාවක් ගොඩ උල්පත ප්‍රදේශයේ අලි ප්‍රහාරයකින් මිය ගියා. තව මිනිසුන් කී දෙනෙක්
ධර්මමන්ත්‍රීතුමිය අවසන් කරමු.
මෙයා වෙයිද පොඩක් දෙන්න මේ කතා කරන්න මගේ වෙලාව ගත්ත නිසා මම මේ ප්ලෑන් එකේ පැහැදිලිවම පේනවා අලි මංකඩක් හරහා යන බව. ඊළඟට එදා ජනාධිපතිතුමා වෙහෙරගල ගියපු වෙලාවේ එතනදී අලි වනජීවී නිලධාරීන් මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. මම ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා. අවසාන වශයෙන් අමරවීර ඇමැතිතුමනි මෙච්චර පායන කාලෙත් මැණික් ගඟ බොර වෙන්නේ ඇයි කියලා අපිට අහන්න ඕනි. මොකද මේ වෙනකොට ඉවුර දෙපැත්ත කපලා විනාශ කිරීම ඔබතුමා දකින්න ඇති පුංචි දඹේ මැණික් ගඟ අසබඩ වැලි ජාවාරම. ඉතින් මේක ඔබතුමා දැක්කද නැද්ද කියන එක මම දන්නේ නැහැ. දේශපාලනඥයන්ගේ නම් විකුණලා තමයි මේවා කරන්නේ. හම්බන්තොට ඉලංගෙනකොට ඔබතුමා දකින්නවා ඇති මේ මණික් ගඟ දෙපස වන විනාශයට මං හිතන්නේ කතරගම දෙයියොත් සාප කරනවා ඇති 2016 වනජීවි අවසාන වශයෙන් අනේ ඔබතුමා 2016 අනේ වැරදිලා නමක් කියන්න බෑනේ
මේ ඔබතුමිය කාලේ අඩු කරන්නේ
මගේ කතාවෙන් පස්සේ
නෑ ඔබතුමිය කාලේ අඩු කරන්නේ
ඔබතුමාගේ පිළිතුරු කතාවෙන්
දැන් මේ මොණ්ඩාගල දිස්ත්‍රික්කේ මේ වගේ ගොඩවැලි කැපිල්ල සම්පූර්ණ නතර කරලා තහනම් කරලා තියෙනවා පරිදගත්තු අපි
තීන්දුවක් ඒ වගේම දේශකයන් බඳවා ගත්තා
ඒ වගේම මේ කියන එක සම්පූර්ණ අසත්‍යක් මේවට දේශපාලන
වශයෙන් පෙන්වන්න පුළුවන්
දෙන්නේ නැහැ කාටවත්
මට පින්තූරයක් පෙන්වන්න පුළුවන් ඇමෙතුමනි මේ මොහොතේත් කපනවා 2016 වනජීවි මාර්ගෝපදේශකයන් බඳවා ගත්තා ස්වේච්ඡා පදනම මත 330 දෙනෙක් හැම වනෝද්‍යානයකම ඉන්නවා පත්වීම ස්ථීර කරලා නැහැ මම ආරංචි කැබිනට් පත්‍රිකාවත් දැම්මයි
කියලා
ඔබතුමාගෙන්ම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් ඒ පත්වීම ස්ථීර කරලා දෙන්න ඒ අයට ජීවත් වීම පිළිබඳ ගැටලු තියෙනවා අවසානම කාරණාව වැදගත් කාරණාවක් වෙනවා ඉන්වේසිව් ප්ලාන්ට්ස් එහෙම නැත්නම් ආක්‍රමණශීලී පැලෑටි අද ගොවිබිම් විතරක් නෙවෙයි ගරු ඇමතුමනි වනාන්තර පවා ආක්‍රමණය කරන තත්ත්වයක් තියෙනවා එනිසා ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න කියලා මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටින ස්තුති.
බොහොම ස්තුතියි ඊළඟට ගරු අනුූප පස්කුවෙල් මැතිතුමා විනාඩි 4යි ඔබතුමාට.
ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි දැන් මේ මීට පෙර කියපු කතාව තුලින් මහා පරිමාණයේ වන විනාශයක් පිළිබඳව හෙක්ටයර් 200 ගණන් වන විනාශයක් පිළිබඳව නිකන් අතේ මවපු කතන්දර කතා කරනවා. දැන් මේ ගැසට් නිවේදනයක් පැහැදිලි ගැසට් නිවේදනයක් තියෙනවා. ඒකට අනුව මේක 1980 අංක 47 වෙනි ජාතික පාරිසරික පන්තට අනුව මේක ප්‍රකාශ කළ දින 1988 දී හෙක්ටයර් 4කට වැඩිය එලිකිරීමක් කරනවා නම් තමුන්නාන්සලාට පුළුවන් ඒකට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. හෙක්ටයර් 4කට වැඩි කරන අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බලයි ගන්න නැත්තේ. අක්‍ර 200 ගණන් සුද්ධ කරනවා නම් සංවේදී කලාපයක කිසිම වන සංහාරයක් කරන්න කාටවත් බෑ. වන සංහාරයක් සිද්ධ වෙලත් නැහැ. සිද්ධ වෙලා තියෙනවා නම් සාක්ෂි ඉදිරිපත් කරන්න උසාවියට. එහෙම කිසිම දෙයක් නැතුව පාර්ලිමේන්තුව ඇහිලා පච ටිකක් කියනවා. කිසිම දෙයක් නැතුව පච ටිකක් කියන අනපනක් තියෙනවා සම්මත වෙලා. අපේ රජයන් මගින්ම සම්මත කරපු අනපනක් තියෙනවා ගැසට් නිවේදන තියෙනවා ඒවට අනුව කටයුතු කරන්න පුළුවන්. එහෙම කටයුතු කරන්න කවුරුන් කිසිම සාක්ෂියක් නැති නිසා මේගොල්ලෝ පච ප්‍රසාර කරනවා. ඒක තමයි තියෙන තත්වය. මේ කිසිම දෙයකට සාක්ෂියක් නැහැ. අතන සිංහරාජ වන සංහාරයක් කරනවා කියලා කියන නමුත් කිසිදු සාක්ෂියක් නැති නිසා මාධ්‍ය වලට කරන ප්‍රකාශ පමණයි.
ගරු මන්ත්‍රමනේ මෙතුමා මේ ෂර්ට් එකේ බොත්තම ගලවගෙන කතා කරන්න පොඩ්ඩක් අඳුම් පිළිබඳව ෂර්ට් එකේ බොත්තම ගලවගෙන ඔබතුමා කතා කරන්න.
කොහෙද බොත්තම ගලවලා තියෙන්නේ? බොත්තම දාලා තියෙන්නේ? බොත්තම දාලා තියෙන්නේ? ඔබතුමාට අමාරු මේ ඇත්ත කියනකොට එතකොට බොත්තමක් ගැන කතා කරනවා. බොත්තම ගැන කතා කරන ඉස්සෙල්ලා මේ කියපු කතාවට උත්තරයක් දෙන්නේ නැහැ. කියපු කතාවට උත්තරයක් නැතුව බොත්තමක් ගැන කතා කරනවා. බොත්තමක් ගැන කතා කරන්නේ ඇයි? මම කියපු දෙයට උත්තර නොදී. කියපු දෙයට උත්තර දෙන්න ඉස්සෙල්ලා මේ 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 ගැසට් එකට අනුව කිසිම හානියක් සිද්ධලා නැහැ කොහෙවත්. තමුන්නාන්සලාට පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. ඒවා මුකුත් ගන්නේ නැතුව මේ පච ප්‍රචාර කර කර හැමතැනම ඇවිදිනවා. බොත්තමක් ගැන කතා කරනවා දැන්. ඒක නිසා අපි ඒක අදාල නැහැ. මට විනාඩි 4යි තියෙන්නේ. අනිත් එක තමයි මේගොල්ලෝ කියනවා අවශේෂ වනාන්තර පිළිබඳව. අවශේෂ වනාන්තර පිළිබඳව කියනවා අවශේෂ වනාන්තර ගැසට් නිවේද අවශේෂ වනාන්තර චක්‍රලේඛනයක් පැහැදිලිව තියෙනවා. නමුත් අපි කියන්න සතුටුයි මේ අවශේෂ වනාන්තර වලින් මේ මේ චක්‍රලේඛනය තුලින් වනාන්තර ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරන කටයුතු කරන්න පුළුවන්. මේක වනාන්තර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් බවට පත් කර ගැනීම වගකීම තියෙන පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන ආයතනයට. ඒතකොට මේකේ තියෙනවා මේ මේ අවශේෂ වනාන්තර අපේ වනාන්තර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ආරක්ෂිත වනාන්තර දෙවෙනි එක තමයි සංරක්ෂණ වනාන්තර. දැන් මේ වනාන්තර ආර්ථික වශයෙන් පාවිච්චි කිරීම ගැන තමයි මේක කතා කරන්නේ මේ චක්‍රලේඛනේ. නමුත් පාවිච්චි කළ යුතු දේවල් පිළිබඳව මේක කතා වෙන්නේ නැහැ. පාවිච්චි දැන් අපි ගත්තොත් එහෙම අපිට ආයුර්වේදයට සම්බන්ධයෙන් ආයුර්වේද විශාල ප්‍රමාණයක් ඔසු ගේන්නේ පිට රටින්. ආයුර්වේද ඔසු භාවිත වගා කිරීම සඳහා මේ වනාන්තර පාවිච්චි කරන්න පුළුවන් අවශේෂ වනාන්තර. ඒ වගේම දැව මහා පරිමාණයෙන් ගේන්නේ මැලේසියාවෙන්.
මේක ආර්ථික භෝගයක් විතර වනාන්තර භෝගයක් විතර ආර්ථික වනාන්තරයක් විදියට මේ වනවගාව කරලිවෙලා දැවවගාව කරලිවෙලා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මීමැසි මීපැණි කියන එක අපිට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් ඒක ගේන ඕස්ට්‍රේලියාවෙන්. ඕස්ට්‍රේලියාවේ මීමැසි අපිට දැන් අවශ්‍යයි කොවිඩ් 19 වලට අපේ හෙළ වෛද්‍යවරු ඖෂධයක් නිෂ්පාදනය කරලා තිනවා. ඒ නිෂ්පාදන ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන්නේ මීපැණි. ඒ මීපැණි වගාව සඳහා මේ අවශේෂ වනාන්තර පාවිච්චි කරන්න පුළුවන්. මේකට විශේෂ ගැසට් එකක් අවශ්‍යයි. ආර්ථික වනාන්තර විදිහට නිකම්ම ප්‍රාදේශීය ලේකම්වලට මේක බාර දීම තුලින් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමනි, මුලාසන මන්ත්‍රීතුමනි, ඒක නිසා මේක කළ යුත්තේ මොනවාද? මේක තුලින් ආර්ථික වශයෙන් වනාන්තරයක් විදිහට ආරක්ෂා කරගෙන අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව මේ අවශේෂ වනාන්තර පිළිබඳව සැලැස්මක් සකස් කළ යුතු කියලා මා යෝජනා කරනවා. ඒ වගේ ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ ගොඩනැගිලි හදන්න නෙමෙයි, මේකේ පැහැදිලිවම කියලා දෙන මේ චක්‍රලේඛ නෙමෙයි, පරිසරය ආරක්ෂා කරගෙන තමයි මේක කළ යුත්තේ කියලා. පරිසරය ආරක්ෂා කරගෙන කළ යුත්තේ කියන එක මේකේ චක්‍රලේඛනේ පැහැදිලිව සඳහන් කරලා තිනවා. ඒ වගේ පාවිච්චි නොකළ යුතු ස්ථාන පිළිබඳව මේක සඳහන් කරලා තිනවා. කරුණු 10ක් තිනවා. නමුත් මේකේ තියෙන එකම අඩුපාඩු තමයි මේක හදාගත්තේ යුතුයි අපි මේක කළ යුත්තේ මොනවාද කියන එක පිළිබඳව අපි ඉදිරියේදී සකස් කළ යුතුයි. කළ යුත්තේ කුමක්ද? ඒ කළ හැකි දේවල් මොනවාද? ඒක උදින් අපේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි කෙසේද? අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මේ වනාන්තර පාවිච්චි කළ අවශේෂ වනාන්තර පාවිච්චි කළ හැකි කෙසේද කියන එක පිළිබඳව තමයි අපි කතා කළ යුතුයි මේ පාර්ලිමේන්තුව තුළ. එහෙම නැතුව බොරු සංඛ්‍යාලයකන ඉදිරිපත් කර කර බොරු පච ප්‍රචාර කර කර පත්තරවල තියෙන බොරු තොරතුරු ඉදිරිපත් කර කර මන්ත්‍රීවරු විදියට මෙතන ප්‍රකාශ කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සත්‍ය ප්‍රකාශ කරන්න ඕනේ සත්‍ය. මේ ගැසට් නිවේදනයට අනුව ඕනම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් ඒ කිසි දෙයක් නැතුව කිසිදු කාරණා නැතුව කිසිදු සාධක නැතුව එක්සත් ජාතික පක්ෂයේ සමග බලවේගයේ මන්ත්‍රීවරු කරන්නේ මෙතනට රටේ ජනතාවට බොරු ප්‍රචාරය කරන එක. සාක්ෂි දිනන නම් ඉදිරිපත් කළ යුතුයි, අධිකරණයට ආ යුතුයි. ඒක නිසා මම කියනවා මේ අවශේෂ වනාන්තර පිළිබඳ ගැසට් නිවේදනය තුලිනුත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබා දෙන්න. ඒ ශක්තිය ලබා දීමේ වකිම තියෙන මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට ඒ සඳහා සාධනීය ලෙස මේ චක්‍රයකින් සාධනීය ලෙස වනාන්තර ආරක්ෂා කර ගනිමින් ආර්ථිකයට දායක කරගන්නේ කෙසේද කියන එක පිළිබඳව පැහැදිලි උපදෙස් මාලාවක් ප්‍රාදේශීය ලේකම් වලට යන්න ඕනේ. ඒගොල්ල පරිසර බලපත්‍ර ගන්න ඕනේ ඒව සම්බන්ධයෙන්. ඒ වගේම ඉදිකිරීම් කටයුතු ඒවත් තුල කිරීම නතර කරන්න ඕනේ. තහනම් වෙන විදිහ කළ යුතු දේවල් පිළිබඳව සඳහන් කළ යුතුයි. ඒක නිසා මේ පරිසරය සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවේදී අපි කිය යුත්තේ මේ රජයට විරුද්ධව තියෙන චෝදනාවලින් 90%ක් බොරු. අපි ගත්තොත් පොළොන්නරුවේ සිද්ධිය. අපි ගත්තොත් එම විමල දිසානායක මැතිතුමා ඇමතිතුමා මස් කෑල්ලක් කන්නේ නැති, උඹල කඩ කෑල්ලක් කන්නේ නැති, අරක්කු පොඩක් බොන්නේ නැති, ඒ වගේ බුලත්තර ඉතරක් කන අමාත්‍යවරයෙක්. නමුත් එතුමා සමහර විට මේ පාරතු මේ වනාන්තරය තුලින් මේ යන යකු පිටියට යන පාර පිළිබඳව ක්‍රියාමාර්ග ගතියුත්තේ කෙසේද කියන එක පිළිබඳව කිසි දැනුම තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය මුලින් ඉල්ලන්න ඕනේ, ඉල්ලුම් කරන්න ඕනේ. මේ වනාන්තරයේ මැද්දෙන් අක්කර අවුරුදු 10 ගානක් තිස්සේ පාරක් තිබුණා. ඒ පාර භාවිතා කළ යුතුයි කියලා එම ඉල්ලුම් කරාට පස්සේ මධ්‍යම පරිසර අධිකාරියෙන් නිසි පරීක්ෂණයක් පවත්වලා ගයිඩ්ලයින්ස් දෙන උපදෙස් මාලාවක් දෙනවා. මේ පාර මේ විදිහට පාවිච්චි කරනවා නම් මෙන්න මේ කොන්දේසි වලට රටත්ව පාවිච්චි කළ යුතුයි කියලා. එහෙම බැරි කමක් නැහැ. මින්නේරිය වනෝද්‍යානයේ මැද්දෙන් තමයි පොළොන්නරුවට අපි යන්නේ.
සමා වෙන කරු මන්ත්‍රීතුමා විනාඩි 3ක් වැඩිපුර ගිහින් තියෙනවා.
ඒක නිසා මේ රටේ තියෙන නිසි ක්‍රමවේදවලට අනුව මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රමවේදවලට කටයුතු කිරීම වකිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මහජනතාවට ඇතුළු සියලු දෙනාටම තියෙනවා. ඒ ක්‍රමවේද නීති
රීති
ගැටුමක් නැහැ.
ගරු සෙල්වරාසා ගජේන්ද්‍රන් මැතිතුමා ඔබතුමාට විනාඩි 7යි. ඕඩර් ප්ලීස්. ගරු රෝහිණී කුමාර විජේරත්න මැතිනිය මූලස්ථානෙ වෙතෙනවා.
கௌரவ அவை தலைவர் அவர்களே, இன்றைய தினம் சுற்றாடல் அமைச்சு மற்றும் வனஜீவிராசிகள் மற்றும் வன பாதுகாப்பு அமைச்சு தொடர்பான விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த இடத்திலே வடகிழக்கு நிலவரங்கள் தொடர்பாக நான் சில விடயங்களை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இயற்கையை பாதுகாப்பதற்காக என்று கூறி யுத்தம் முடிந்த பிற்பாடு அவசர அவசரமாக ஜிபிஎஸ் தொழில்நுட்பங்கள் பயன்படுத்தப்பட்டு பெருமளவான இடங்கள் வனஜீவராசிகள் திணைக்களம் வனஜீவராசிகள் பாதுகாப்பு பிரதேசங்களாகவும் வன பாதுகாப்பு பிரதேசங்களாகவும் தேசிய இயற்கை ஒதுக்கீடு என்ற பெயரிலும் ஒதுக்கப்பட்டிருக்கின்றது. இவ்வாறான ஒதுக்குகள் காரணமாக வடக்கு கிழக்கிலே பல்லாயிரக்கணக்கான மக்கள் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். விவசாய நிலங்களுக்கு செல்ல முடியாத நிலைமை, வயல் நிலங்களுக்கு செல்ல முடியாத நிலைமை, கடத்தொழிலுக்கு செல்ல முடியாத நிலைமை, குளங்களில் மீன்பிடிக்க முடியாத நிலைமை, குடியிருப்பு காணிகளை விற்கவோ வாங்கவோ முடியாத நிலைமை என்று பல்வேறுபட்ட பிரச்சனைகள், யுத்தத்தினால் பாதிக்கப்பட்ட மக்கள் பல்வேறுபட்ட பிரச்சனைகளை எதிர்நோக்கியிருக்கின்றார்கள். அந்த வகையிலே ஒரு சில விடயங்களை நான் இங்கே சுட்டிக்காட்ட விரும்புகின்றேன். முல்லைத்தீவு மாவட்டத்திலே முள்ளியவளை பகுதியிலே வன ஒதுக்கு என்ற பெயரில் பல நூற்றுக்கணக்கான ஏக்கர்கள் நிலங்கள் ஒதுக்கப்பட்டு பிரகடனம் செய்யப்பட்டிருக்கின்றது. இதற்குள் பொதுமக்களுடைய வயல் காணிகள் முழுமையாக அகப்பட்டு போயிருக்கின்றது. அதேபோன்று நித்தகை குளம் முல்லைத்தீவு மாவட்டத்தில் நித்தகை குளம் பகுதியிலே வயல்காணிகள் 850 ஏக்கர் இவ்வாறு வன திணைக்களத்தினாலே பிரகடனம் செய்யப்பட்ட பகுதிக்குள் அகப்பட்டிருக்கின்றது. தண்ணிமுறிப்பு வீரன்குளம் பகுதியிலே 80 ஏக்கர் காணிகளும் குறுந்தூர் குளம் தண்ணிமுறிப்பு பகுதியில் உள்ள குறுந்தூர் குளத்தின் கீழே 125 ஏக்கர் வயல் நிலங்களும் குமளமுனையிலே உலத்து வழி என்கின்ற பகுதியில் 22 ஏக்கர் காணியும் இவ்வாறு இந்த வன திணைக்களத்தின் பிரகடனத்துக்குள் அகப்பட்டிருக்கின்றது. அதேபோன்று வவுனியா மாவட்டத்திலே ஆசிகுளம் கிராம பகுதியிலே தற்பொழுது கடந்த வாரம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. பொதுமக்களுக்கு சொந்தமான பகுதியிலே வன திணைக்களத்தினராலே எந்தவித முன்னறிவித்தல்களும் இல்லாமல் மரங்கள் நடப்பட்டுக் கொண்டிருக்கின்றது. வவுனியா மாவட்டத்தில் நைனாமடு பகுதியிலே மத்திய வகுப்பு காணி 1700 ஏக்கர் இந்த திணைக்களத்தினாலே தங்களுடையதென பிரகடனப்படுத்தப்பட்டிருக்கின்றது. அதேபோன்று வடிவைத்த கல்லு பகுதியில் இருக்கக்கூடிய நாவலர் பண்ணையில் 100 ஏக்கர் காணியும் பட்டிக்குடியிருப்பு சேனப்பன் குளத்தில் 100 ஏக்கர் காணியும் கனேரான்குளம் தெற்கு படுகாட்டுக்குளம் பகுதியிலே 60 ஏக்கர் காணியும் புளியங்குளம் தெற்கு பரசங்குளம் பகுதியிலே 200 ஏக்கர் காணியும் மென்னகுளம் புதுவிளாங்குளம் பகுதியில் 80 ஏக்கர் காணியும் செட்டிகுளம் பகுதியிலே வந்து முசல்குட்டி கிராமம் என்கின்ற சொல்லப்படுகின்ற இடம் வில்பத்து காட்டு பகுதியை அதனுடைய ஒரு முன்னரங்க பகுதியாக வருவதாக சொல்லி அந்த பகுதியும் அதற்குள் எடுக்கப்பட்டிருக்கின்றது. அதேபோன்று அம்பாறை மாவட்டம் பொத்துவில் பிரதேச செயலாளர் பிரிவிலே கனகர் கிராமம் என்கின்ற ஒரு கிராமம் அது 1960களிலே கனகரத்தினம் என்கின்ற ஒரு பாராளுமன்ற உறுப்பினரால் உருவாக்கப்பட்ட ஒரு கிராமம் யுத்தத்திலே 90ஆம் ஆண்டிலே அந்த மக்கள் இடம்பெயர்ந்தார்கள். அவர்கள் இடம்பெயர்ந்த பின்னர் கிட்டத்தட்ட 30 ஆண்டுகளின் பின்னர் அங்கே பெருமரங்கள் காடாக அந்த பகுதியிலே வளர்ந்து விட்டது. அந்த பகுதி வன திணைக்களத்தினால் விடுவிக்கப்படாத காரணத்தினாலே இன்னமும் அது விடுவிக்கப்படவில்லை. இது தொடர்பாக நான் ஏற்கனவே கௌரவ அமைச்சருடைய கவனத்திற்கும் கொண்டு வந்திருக்கின்றேன். அதேபோன்று மன்னர் மாவட்டத்திலே முள்ளிக்குளம் பகுதியிலே முடலகம் என்கின்ற ஒரு ஆறு இருக்கின்றது. அந்த ஆற்றிலே அந்த பகுதி மக்கள் மீன்பிடித்து தங்களுடைய ஜீவன உபாயத்தை பல தசாப்தங்களாக மேற்கொண்டு வந்திருந்தார்கள். ஆனால் இந்த வன ஜீவராசிகள் திணைக்களத்தினுடைய கட்டுப்பாட்டுக்குள் அது பிரகடனப்படுத்தப்பட்டிருக்கின்றதால் அவர்கள் மக்கள் கைது செய்யப்படுவதும் நீதிமன்றங்களில் நிறுத்தப்படுவதும் ஒரு ரால் பிடித்ததற்காகவே நான் நீதிமன்றத்தினால் 40,000 ரூபாய் தண்டம் விதிக்கப்பட்ட சம்பவங்கள் கூட நடைபெற்றிருக்கின்றது. நான் நீதிமன்றத்தை குறை சொல்ல வரவில்லை. சட்டம் இங்கே பிரச்சனையாக இருக்கிறது. ஆகவே அது மாற்றியமைக்கப்பட வேண்டும். அதேபோன்று முல்லைத்தீவு கிளிநொச்சி மாவட்டத்திலே தீராவில் துயிலும் இல்லம் மாவீர துயிலும் இல்லம் அமைந்திருக்கின்ற காணியும் இந்த வன திணைக்களத்தினாலே எல்லைப்படுத்தப்பட்டிருக்கின்றது. அதேபோன்று நெடுந்தீவு தேசிய வனம் என்பது 2015 ஆம் ஆண்டு பிரகடனப்படுத்தப்பட்டிருக்கின்றது. சுண்டிக்குளம் வனவிலங்குகள் காப்பகம் அதாவது நெடுந்தீவு தேசிய வனம் 4562 ஏக்கர்களும் சுண்டிக்குளம் வனவிலங்குகள் காப்பகம் அது 38ஆம் ஆண்டிலே வனவிலங்குகள் காப்பகமாக இருந்தாலும் கூட 2015 ஆம் ஆண்டிலே 48,347 ஏக்கருடன் அது தேசிய வனம் என பிரகடனப்படுத்தப்பட்டிருக்கின்றது. நந்திக்கடல் கலப்பு மற்றும் நாயாறு கலப்பு போன்றனவும் வன ஜீவராசிகள் திணைக்களத்தினால் பிரகடனப்படுத்தப்பட்டிருக்கின்றது. மன்னாரிலே ஆதாம் பாலம் மற்றும் கடல்சார் வனம் என்ற பகுதி 2015 ஆம் ஆண்டிலே 18,990 ஏக்கர் நிலங்களோடு பிரகடனப்படுத்தப்பட்டிருக்கின்றது. மடுவீதியானது 68ஆம் ஆண்டில் பிரகடனப்படுத்தப்பட்டாலும் இந்த 2015 ஆம் ஆண்டிலே 65,920 ஏக்கர்களோடு தேசிய வனம் என்ற பகுதி பிரகடனப்படுத்தப்பட்டிருக்கின்றது. இப்போ இங்குள்ள இப்படிப்பட்ட செயற்பாடுகள் காரணமாக மக்கள் மிக மோசமாக பாதிக்கப்படுகின்றார்கள். வடக்கு கிழக்கு என்பது ஒரு தனித்துவமான இறமை கொண்ட தேசம். 1833 ஆம் ஆண்டு தான் இந்த தென்பகுதியோடு இணைக்கப்பட்டது. 48ஆம் ஆண்டு பிரித்தானியர்களால் தங்களுடைய பூகோள ஆதிக்க நலன் காரணமாக மாநிலமாக ஒரு ஆட்சி அதிகார மையமாக உங்களிடம் அந்த அதிகாரம் கையளிக்கப்பட்டது. நீங்கள் இதனை 2015-19 ஆண்டிற்கு பிற்பாடு ஒருங்கிணைந்த தந்திரோபாய சுற்றாடல் மதிப்பீடு என்ற பெயரிலே வந்து திட்டங்களை வகுத்து இந்த பிரகடனங்களை செய்கின்ற பொழுது உங்களுடைய இந்த வேலை திட்டங்களுக்கு UNDP மற்றும் UNEP அதாவது ஐநா அபிவிருத்தி திட்டம் மற்றும் ஐநா சூழல் திட்டம் என்பன உங்களுக்கான நிதியுதவிகளை செய்கின்றன. இந்த சர்வதேச நாடுகளிடம் நிதியுதவிகளை பெற்றுக் கொண்டு எங்களுடைய தேசத்து மக்களுடைய நலன்களை பற்றி சிந்திக்காமல் இந்த நகரம் ஒன்றிலே வந்து ஒரு குடியிருப்பை உருவாக்குகின்ற பொழுது விளையாட்டு மைதானம் பூங்காக்கள் வேறு வேறு பகுதிகள் அங்கே அமைக்கப்படுகின்ற பொழுது வந்து அந்த குடியிருப்புக்கு ஏற்றபடிதான் அமைக்கப்படும். அதே போன்று நீங்கள் இங்கே தேசிய வனம் தேசிய பூங்கா பறவைகள் காப்பகம் என்று அமைக்கின்ற பொழுது தென்பகுதியில் இருக்கக்கூடிய சிங்கள மக்களுடைய சௌகரியங்களுக்காக வடகிழக்கில் இருக்கக்கூடிய தமிழர்களை பூச்சி புழுக்கள் போட்டு கருதி நீங்கள் முடிவுகளை எடுப்பதை தயவு செய்து தவிர்க்க வேண்டும் என்பதை நான் வினயமாக கேட்டுக் கொள்கின்றேன். வடகிழக்கு தொடர்பாக முடிவெடுக்கின்ற பொழுது வடகிழக்கு மக்களால் தெரிவு செய்யப்பட்ட பிரதிநிதிகள் இருக்கிறார்கள், அவர்களோடு சேர்ந்து இந்த முடிவுகள் எடுக்கப்பட வேண்டும். உங்களுடன் நான் இந்த இடத்தில் இறுதியாக கேட்டுக்கொள்வது, நீங்கள் ஏற்கனவே வெளியிட்டிருக்கின்ற இந்த வெத்தமானி அறிவித்தலை ரத்து செய்ய வேண்டும். உடனடியாக நீங்கள் ஒரு குழு ஒன்றை உருவாக்கி அந்த குழு அந்த பிரதேச செயலாளர் அரசாங்க அதிபர் மற்றும் நில அளவை திணைக்களம் அந்த பிரதேசத்தில் இருக்கக்கூடிய பொது அமைப்புகளோடு இணைந்து இந்த நீங்கள் பிரகடனப்படுத்தி இருக்கின்ற இடங்களிலே இருக்கக்கூடிய பொதுமக்களுக்கு சொந்தமான பகுதிகளை விடுவித்து மீளவும் வெத்தமானி அறிவித்தலை செய்யக்கூடிய ஒரு முடிவெடுக்கப்பட வேண்டும். அது வடகிழக்கு தமிழ் பிரதிநிதிகளோடு கலந்து பேசி மேற்கொள்ளப்பட வேண்டும். உங்களுடைய அந்த அதிகார கட்டமைப்பு கொழும்பில் இருந்து கொண்டு முடிவெடுப்பதை நீங்கள் தவிர்க்க வேண்டும். வடகிழக்கு மக்களையும் நீங்கள் ஒரு தரப்பா ஒரு தேசமாக உள்வாங்கி இந்த அபிவிருத்தி வேலை திட்டங்களை நீங்கள் முன்னுக்கு கொண்டு செல்ல வேண்டும். இல்லையென்று சொன்னால் உங்களால் ஒருபொழுதும் ஒரு சரியான கோணத்திலே முன்னோக்கி செல்லி கொண்டு செல்ல முடியாது என்பதை இந்த இடத்திலே வலியுறுத்தி விடைபெறுகின்றேன். நன்றி.
ஸ்துதி. ගරු ඇමතුමා
එමන්තුමාට විශේෂයෙන් ප්‍රකාශ කරනවා තමන්නාසිගේ ප්‍රශ්න ටික ගත්තොත් ඒ පිළිබඳව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න පුළුවන්. මේකෙත් සිංහලද දමිළද කියන ප්‍රශ්නේ අපිට අදාළ නැහැ. ශ්‍රී ලාංකිකයෝ වෙනවනම් ඒ කාර්යභාරය කරන්න අපි නිවැරදිව කටයුතු කරන්න සූදානම් වෙනවා. සන් නැති ප්‍රශ්නයක් ඇති කරගන්න සූදානම් වෙන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා.
ස්තුතියි. ජානක වක්කුඹර ගරු ඇමතුමා ඔබතුමාට මිනිත්තු 4ක් තියෙනවා.
ගරු මුනුසනේ මන්තුමනි, වනජීවි අමාත්‍යංශය පරිසර අමාත්‍යංශයේ වැසිරසිය පිළිබඳ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. අපේ ඇමතුමාගෙන් මම උපදේශ කාර්ය සභාවෙත් කිව්වා වනජීවි එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔබතුමියේ උපදේශෙත් මේ නසාල් වගා කරන අයට දැන් මට මාතලේ කට්ටිය ලියුමක් එවලා තියෙනවා. එනසල් වගා කරගන්නත් දෙනවා. එනසල් කඩාගෙන මග එනකොට වනරක්ෂණකේ කට්ටිය ඒකින් ගන්නවා කියලා. ඒ වගේම මේ එනසල් කියන දේ හැදෙන්නේ කැලේ තියෙන්න ඕන එනසල් හැදෙන්න. මේක යටි වගාවක්. එතකොට මගේ දිස්ත්‍රික්කේ අක්කර 1200ක එනසල් වත්තක් තිබ්බා ඉලුම කන්දේ. බණ්ඩාරනායක මෙතනික් කාලේ. අද ඒ වත්ත කැලේට දාගෙන තියෙනවා. හැබැයි එනසල් තියෙනවා. මම ඇමතුමාට යෝජනා කරේ අපේ රටේ එනසල් නැති නිසා වනජීවී කහරා හරි කොහොම හරි මේ කැලේ තියෙන එනසල් කැඩුවට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගහකට හානියක් වෙන්නෙත් නැහැ, මොකවත් නැහැ. එනසල් විතරයි ගන්න ඕනේ. ඒක නිසා ඒක ක්‍රමවේදයක් හදලා මේ එනසල් ටික එක්කෝ ඒකේ පිරිසකට එනසල් කඩා ගන්න ක්‍රමවේදයක් හදලා දෙන්න. දැන් මේක කිව්ව ගමන් කියයි එනසල් කඩන්න ගිහිල්ලා වනේ කපයි කියලා. මම කියන්නේ එහෙම කියන්නේ නැතුව ඒ එනසල් වතුවල තියෙන එනසල් ටික ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඔබතුමාගේ අමාත්‍යංශයේ මැදිහත් කළා කරන්න කියලා. ඒ වගේම අපි බැලුවහම ගොඩක් වෙලාවට වනරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන කැලෑ මේ සෑම කැලෑවකම ඉන්න අලි ඉන්නවා මේ සෑම සතෙක්ම ගම්මාන වලට කඩාව දිනවා. ඒකට හේතුව තමයි මේ කැලවල සතාට කන්න කිසි දෙයක් නැහැ. දැන් උඩවලේ බැලුවොත් අලි ටික හැම වෙලේම වෙන පැත්තකට යන්නේ මේ කැලේ සත්තුන්ට කන්න කිසි දෙයක් නැහැ. ඒ නිසා වනරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ කැලවල් වල සත්තුන්ට කන්න මොනා හරි දෙයක් වගා කරන්න කියලා. දැන් අපි බැලුවොත් එහෙම බඩිරුමු වුණත් ඇට ටිකක් ඉහින්න පුළුවන් මේ කැලයක් අස්සේ. වට්ටක් ඇට ටිකක් හිටිය පැල වෙනවා. කොමඩු ඇට ටිකක් ඉස්සත් පැල වෙනවා. ඒක නිසා මේ වනේ සත්තුන්ට කන්න මොකුත් නැති නිසා සත්තු වෙනවා ගමට. ඒක නිසා මේක වළක්වන්න නම් තියෙන එක දෙයක් තමයි ඒ සතාට කන්න දෙයක් මේ වනවල් වල හදන්න අපි කටයුතු කරන්න ඕනේ. දැන් අපේ සිංහරාජයේ තියෙනවා සිංහරාජයේ ලෝක උරුමයක්. ඒ සිංහරාජයට ආදරය කරන මිනිස්සු ඉන්නේ විදුරු කාමරවල නෙමෙයි. ඒකට ආදරය කරන මිනිස්සු ඉන්නේ සිංහරාජයේ වටේ. සා සිංහරාජයට මගේ ආසනේ තුනෙන් දෙකක් අහුවෙලා තියෙනවා සිංහරාජයට. ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව ඒකට ආදරේ.
ඔබතුමාට තව මිනිත්තු කාලයක් තියෙනවා.
හැබැයි ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න කියලා පහුගිය කාලේ ලෝක බැංකුවේ මුදලක් දීලා තියෙනවා. ඒ සිංහරාජයේ අවට ගම්මාන දිනු කරන්න කියලා. හැබැයි සිංහරාජයේ අවට ගම්මාන දිනු කරනවා වෙනුවට කරලා තියෙන්නේ සිංහරාජේ පේන්නේ නැති දිහවල වල ගම්මාන වලට දේශපාලඥය මැදිහත් වෙලා ඒ සල්ලි ටික අරගෙන කටයුතු කරලා තියෙනවා. එසා සිංහරාජයේ ලෝක උරුමයක් වුණා නම් සිංහරාජයේ අවට ඉන්න මිනිසුන්ට තමයි ඒකේ යමක් ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ. එසා ඒ ගම්මාන වල ඇයට තමයි උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් සිංහරාජේ පේන්නේ නැති දිහවල වල ඇයට උදව් කරනවට වඩා ඒ ප්‍රදේශයේ ඇයට උදව් කරන්න ඕනේ. එසා ගරු මන්තුමිනි මම අපේ ඇමතුමා මේ පිළිබඳව එතුමාට ලොකු උනන්දුවක් තියෙනවා මේ කටයුතු කරන්න. එසා හැම වෙලේම
ජනතාවගේ පැත්ත බලන්න කරන්න
මේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවට කටයුතු කරන්න බෑ. වනේ ආරක්ෂා කරන්නත් ගමේ මිනිස්සු ඉන්න ඕනේ. එසා ගමේ මිනිස්සු ආරක්ෂා කරගෙන ඕන මේ වනේ රකින්න. ඒ නිසා මම කියනවා ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවගේ අවශ්‍යතාවය හොයලා බලන්න කටයුතු කරන්න ඕනේ. එසා අපේ ඇමතුමා ඒ ගැන මැදිහත් වෙලා එතුමා බොහොම හොඳ ප්‍රතිචාරයක් මං කියූප ගමන් දැක්වා යමක් කරන්න ඕනි කියලා. අපි ඔබතුමාගෙන් ඉල්ලනවා වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්තුරුයි වැසියනුයි අතර මේ තියෙන සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනේ. එසා ඒ ගම්වල මිනිස්සුත් ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීම්. ඒ ඉල්ලීම් වලටත් ඇහුම් ගන් දෙන්න ඕනේ. එහෙම නැතුව හැමදාම දෙකොල රණ්ඩු වෙන්න ගියොත් එම වනය ආරක්ෂා වෙන්නේ ඒ පිළිබඳව කටයුතු කරන්න
කියලා අපි
මානින්නයි ස්තුති.
ස්තුති නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 12ක් තියෙනවා.
ගරු මූලාසනයේ සිටින අපේ මන්ත්‍රීතුමියගෙන් අවසරයි. විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයේ ඒ වගේම වනජීවි අමාත්‍යාංශයේ වැසීර්ෂ්‍ය යටතේ කතා කරන්න ලැබීම ගැන සතුට වෙනවා. මේ රටේ පරිසරයට ආදර කරන කෙනෙක් විදිහට විශේෂයෙන්ම අපි ලෝකේ කතා කරන කාරණාවක් තමයි තිරසාර සංවර්ධන ඉලක්ක Sustainable Development Goals. ඒ තිරසාර සංවර්ධන ඉලක්ක පදනම් කරගෙන තමයි ලෝකයක් ඉස්සරහට යන්න ඕන කියන කාරණේ. සංවර්ධනේ වෙනකොට අපේ වනාවරණේ ඒ වගේම සතුන් ජීවත් වීමේ අයිතිය ඒ වගේම හරිත බලාගාර පදනම් කරගත්තු තිරසාර බලශක්ති ඒ වගේම හයිඩ්‍රෝකාබන් දහනය අවම කර ගැනීම ඒ වගේම පරිසර ඒ ඔස්සේ ඌ පරිසර හිතකාමී සංවර්ධනයක් තමයි තිරසාර සංවර්ධන ඉලක්ක ඔස්සේ අපි ලෝකයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ COVID-19 පැමිණීමත් එක්ක මේක මේ ලෝකය ගමන් කරමින් තිබුණු දිශාව වෙනස් වුණා කිව්වොත් මම හිතනවා මම නිවැරදි කියලා. විශේෂයෙන්ම COVID අර්බුදයත් එක්ක ලෝකයේ ආර්ථිකයේ උඩියටිකුරු වුණා කිව්වොත් නිවැරදි අපේ අමුතුවල්ල. අද පරිසර සංරක්ෂණයේ පැත්තකට තියලා ජනතාව ජීවත් වීම පිළිබඳව සටනකට තමන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීම පිළිබඳව සටනකට එළඹිලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ශ්‍රම බලකාය අද COVID නිසා බරපතල අර්බුදයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපේ අපනයන ආනයන ක්‍රියාවලිය යන හිටලා තියෙනවා. අපේ කර්මාන්ත යම් තරකට අඩපණ වෙලා තියෙනවා. හැබැයි ඒ අතින් බලනකොට පරිසරය පැත්ත බලනකොට ලෝකේ කතා කරන කාරණයක් තමයි අද හරිතාගාර වායු විමෝචනය අඩු වෙලා පරිසර දූෂණය අවම වුණා කියන කාරණේ. පරිසර දූෂණය අවම වුණා කියන කාරණේ අපි දැක්කා ලෝකේ ප්‍රධාන නගර ගණනාවකම ඩස්ට් එක දූවිල්ල අඩු වුණා කියන කාරණේ විශේෂයෙන් ඉන්දියාව වගේ රටේ ප්‍රධාන නගර කීපකින්ම තවත් ලෝකේ රටවල් ගණනාවකින් වාර්තා වුණා. එක පැත්තකින් COVID එනකොට ඒ නිසා පරිසරය ආරක්ෂා වුණා කියලා ලෝකේ යම් අය තුල මතයක් තියෙනවා. නමුත් අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ ජනගහනයෙන් මිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිලා තියෙනවා. හැබැයි අපේ රටේ පරිසරය COVID එක්ක ආරක්ෂා වුණාද කියන ප්‍රශ්නේ මම අහන්න ඕන මේ ගරු සභාවේ. අපිට පහුගිය කාලේ වර්තාවුණු සිදුවීම් ගණනාවකුත් එක්ක අපේ පරිසරය සුරකුණා කියලා කියන්න බෑ. විශේෂයෙන්ම රටේ ප්‍රධාන වනාන්තර ගණනාවකම වන විනාශයන් ගැන කතා වුණා. ආනවින්දුල් විලුන්දාවේ වන විනාශය විසීම රැම්සා තැබීමේ සිදු වුණු අපරාධය ගැන කතා වුණා. ඒ වගේම පුත්තලම් ප්‍රදේශයේ එළුවන්කොළම් ප්‍රදේශයේ විශේෂයෙන් වනාන්තර විනාශයක් පිළිබඳව කතා කරා, ගස් විනාශයක් ගැන කතා කරා. ඒ වගේම අපි දැක්කා පොල්ලෙබැද්ද ආදිවාසීන්ගේ ඒ ජනතාව ජීවත් වෙන ප්‍රදේශයට කාන්තාවක් කාන්තාරයක් උරුම කරලා දෙන්නද යන්නේ කියන කතන්දරේ කියවුණා. ඒ වගේම ඉතාම සංවේදී පරිසර කලාපයක් වුණු සිංහරාජයට අත්ුණු ප්‍රශ්නේ. දැන් මේක සිංහරාජය ගැන බරපතල විදිහට කතා වුණා. මේගොල්ලෝ කිව්වා ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ, එහෙම පාරක් තිබුණා, ඒ තිබුණු පාර තමයි දුන්නේ කියලා. අපි ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. අපි කියන පාරක් හදුවට ප්‍රශ්නයක් නැහැ. සිංහරාජය මැදින් කව යම්කිසි ක්‍රමවේදයකින් පාරක් අවශ්‍ය නම් ඒක නිවැරදි පරිසර ඇගයීම් වාර්තාවකින් පස්සේ ඒ පිළිබඳව විශේෂඥයෝ යොදාගෙන ඒ පාර හැදුවා නම් එතන ගැටලුවක් නැහැ. අපි දන්නවා පරිසරය ගැන දන්න විශේෂඥයෝ කියන කාරණයක් තමා සිංහරාජයේ ආශ්‍රිතව තියෙන ඝන දිරාපත්තු කොළරොඩු පිරිච්ච තට්ටුවක් ගොඩක් තැන්වල පසේ තියෙන. කාලයක් තිස්සේ කොළරොඩු තැන්පත් වෙලා තැන්පෙළත් වෙලා තියෙන පසක්. ඉතින් ඒ වගේ තැනක පාරක් වගේ එකක් හදනවා වෙන්න පුළුවන්, තියෙන පාරක් පුළුල් කරනවා වෙන්න පුළුවන්. ඒක බොහොම සංවේදී කාරණයක්. ඒ පිළිබඳව විශේෂඥයෝ ඉන්නවා, භූවිද්‍යා විශේෂඥයෝ ඉන්නවා, පස් පිළිබඳව විශේෂඥයෝ ඉන්නවා, පාංශු සංරක්ෂණය පිළිබඳ විශේෂඥයෝ. ඒ විශේෂඥයන්ගේ දැනුම යොදාගෙන මේ පාර හදන්න ක්‍රමවේදයක් සකස් කරන එක ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම ජලවාහනේ ඉතාම වැදගත් මේ වගේ පරිසර පද්ධතියක. හරි ජලවාහනයක් තිබුණ නැත්නම් අලුත් ඉදිරි කිරීමකදී පොළවේ පාංශු ඝාතනයත් එක්ක නායම් තත්ත්වයන් නැති වෙනවා. විශේෂයෙන් මේ සිංහරාජය කියන්නේ ගින් නිල්ලලා කියන ප්‍රධාන ගංගා දෙකේ පෝෂණ කලාපය, සබරගමු කඳුපන්ති පෝෂණ කලාපය. අද මේ වගේ ඉදිකිරීමුත් එක්ක ඉදිරියේදී මේ ප්‍රදේශවල නායම් වගේ දේවලුත් එක්ක මේ පරිසර පද්ධතිය විනාශ වීමේ බලපෑම තියෙනවා කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම අපි දන්නවා අපිට තියෙන මේ වැසි වනාන්තර, විශේෂයෙන්ම ශ්‍රීපාද වැසි වනාන්තරේ, ඒ වගේම නකල්ස් වැසි වනාන්තරේ, ඒ වගේම සබර්ගම සිංහරාජ වැසි වනාන්තරේ, ඒ වගේම නමුණුකුල. මෙන්න මේ වනාන්තර පද්ධතියත් එක්ක තමයි අපේ නිරිත දිග සහ ඊසාන දිග මෝසම් පද්ධතිය තුලනේ වෙලා තියෙන්නේ, කළමනාකරණය වෙලා තියෙන්නේ. ඉතින් ගරු පරිසර ඇමතුමනේ මේ වැසි වනාන්තර ටික රැකගන්න බැරි වුණොත් අපිට මේ විශේෂයෙන්ම අපේ මධ්‍යම කඳුකරය සහ සබරගමු සහ ගල්ලෝය කඳුපන්තිත් එක්ක තියෙන මේ වැසි වනාන්තර ටික රැකගන්න බැරුව ගියොත් ඒක බරපතල තත්වයක් වෙනවා අපේ තියෙන මේ පාරිසරික සමතුලිතතාවයට, විශේෂයෙන්ම අපේ රටට විශාල සම්පතක් වෙලා තියෙන මේ වර්ෂාපතනය කළමනාකරණය කිරීමට බරපතල ගැටලුවක් වෙනවා. ඒ නිසා ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියන කාරණේ කියන ගමන් ඔබතුමාලා තීන්දුවක් කරන් දෙනවා පොල්ලිඩම් වල වැලි කැපීම නතර කරන්න. පරිසර ඇමතුමා ගත්ත ඉතා හොඳ තීන්දුවක් ඉදිරියට අපි විශ්වාස කරනවා. මොකද අද මේක ජාවාරමක් වෙලා එක්කෝ පතහක් කපනවා, එක්කෝ මේ මාළු ටැංකියක් ව්‍යාපෘතියක් කියලා මොකක් හරි පරිසර ඇමතුමා ව්‍යාපෘති වාර්තාවක් හදලා මේ පොල්ලිඩම් වල වැලි කපනවා. මේ හරහා විශාල පරිසර හානියක් වෙලා තියෙනවා. ඒ නිසා ඒක වළක්වන්න ඔබතුමාලා කටයුතු කරනවා මම හිතන්නේ ඉතාම වටිනවා. හැබැයි මේ අමාත්‍යාංශය විශේෂයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය දිහා දැක්කම සීබී රත්නායක මහත්තයා මම ඔහොම ගරු කරන ඇමතිවරයෙක්. හැබැයි ඔබතුමාට සලකලා තියෙන දිහා දැක්කවා නම් කිසිම විද්‍යාත්මක පදනමකුත් නැහැ, කිසිම හරයක් නැති විදිහට තමයි සලකලා තියෙන්නේ. ඔබතුමාගේ අමාත්‍යාංශයේ තියෙන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශයේ නම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය වුණාට මේ අමාත්‍යාංශයේ තියෙන රාජ්‍ය දැව සංස්ථා විතරයි. ඉතින් අපිට හිතන ඔබතුමාට දීලා තියෙන ගස් කපල කඳන් ඉරන්නද කියලා රාජ්‍ය දැව සංස්ථාව කරන්නේ ගස් කපල කියන්නේ මම කියන්නේ අවිධිමත්ව ගස් කපනවා කියන්නේ. රජයේ ගස් වෙන්න පුළුවන් දැව සංස්ථාවට ලැබෙන ගස් වෙනවා. මේක වාණිජමය වටිනාකමෙන් යුතුව කටයුතු කරන ආයතනයක් රාජ්‍ය දැව සංස්ථාව. හැබැයි ඔබතුමාගේ සහෝදර වනජීවී රැකවරණ අලිවැට හා අගල්ලිදි කිරීම, අතුරු ආරක්ෂිත වැඩ පිළිවෙළවල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා අපේ විමලවීර මහත්තයාට දීලා තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්‍යෝද්‍යාන දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තු තුන. ඒ දිහා බලපුවාම බොහොම ජ්‍යෙෂ්ඨයෙක් දක්ෂයෙක් වෙන ඔබතුමාට සලකලා තියෙන විදිහ පිළිබඳව අපිට තියෙන ඉතාම කලකිරීම. මම කියන්නේ ඉහර විමලවීර දිසානායක මහත්මයා දුර්වලයෙක් කියලා. නමුත් අපි දන්නවා මේ ආණ්ඩුවේ වැඩ කරන්න පුළුවන් අයට තනතුරු දීලා තියෙන්නේ වගකීම් දීලා තියෙන ඉතාම අල්ප වශයෙන්. අපිට ආරංචිරු අයියේ පෙරේද ඔබතුමා, බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු බොහොම දක්ෂම ආණ්ඩුවෙන් ඇමතිවරු 6 දෙනෙක් ගිහිල්ලා පීබී ජයසුන්දර මහත්තයා හමු වුණාම එතුමා සලකලා තියෙන විදිය එතුමා බොහොම ඒකාධිපති ස්වරූපයෙන් ඔබතුමාලට ඔබතුමාලගේ ඉල්ලීම් වලට අඩුම ගානේ සමන් දෙන්නේවත් නැතුව සමන් දෙන්නේවත් නැතුව ඔබතුමාලව ප්‍රතික්ෂේප කරලා තිනවා ඔබතුමාලට බොහොම සරපරසු විදියට කතා කරලා තිනවා කියලා අපිට ආරංචි. අපි ඒ ගැන තියෙන විශාල විශාල වේදනාවක්. මොකද මේ ආණ්ඩුව අද ගමන් කරමින් යන්නේ වියත්මගෙන් ආවට අද වියත්මග නෙමෙයි යන්නේ අමුතුම අපිට හිතා ගන්න බැරි බොහොම ඒකාධිපති මාර්ගයක. කිහිප දෙනෙක් විතරක් සතුටු කරමින් දක්ෂයින්ව කොන් කරලා පිසිපස්සර කරලා දක්ෂයින්ගෙන් වැඩ ගන්න නැති ආණ්ඩුවක් විදියට අද අපිට පේනවා. දැන් අර කාලයක් අපේ විමල් විරංශ මහත්තයා කිව්වා ආර්ථික ඝාතකයා කියලා පීබී ජයසුන්දර මහත්තයාට. ඉතින් අද ඒ ආර්ථික ඝාතකයා කියලා කියපු විමල් විරංශ මහත්තයාගේ මන් දන්නේ 2015 කලින් එතුමා ආර්ථික ඝාතකයෙක් ඉදිරියට කරාද කියන කෙසේතත් දැන් නම් එතුමාගේ කටයුතු දිහා බලපුවාම එතුමා තමයි මේ ආණ්ඩුවේ කෙරුම විදියට කටයුතු කරමින් මේ ඇමතිවරුන්ට අවශ්‍ය සම්පත් ටික දෙන්න නැතුව සහයෝගය දෙන්න නැතුව එතුමා චක්‍රලේඛන ගහගහ මේ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් කියලා ජනතාවගේ ආණ්ඩුවක් නෙමෙයි තමන්ගේ ආණ්ඩුවක් කියලා කටයුතු කරන ආකාරයක් තමයි අපිට පේන්නේ. ඒ වගේම අපි දන්නවා මේ ආණ්ඩුවේ කටයුතුත් එක්ක දිහා බලපුවම දැන් අපිටත් නිකන් මේ හිතනවා මේ මැති ඇමතිවරු කටයුතු කරන්නේ තමන්ට කිසි දවසක මේ 169ක ජන වරම අහිමි වෙන්නේ නැහැ වගේ. අපි දැක්කා අද උදේ ඊයේ ප්‍රවෘත්ති පත්‍රවල අධිකරණ අමාත්‍යාංශයේ ඇමතිවරයා ලෝකවලඳ මැදිස්ථානයේ තමන්ගේ අමාත්‍යාංශය ගෙනිලා තිනවා මාසෙකට මිලියන 17ක් රුපියල් මිලියන 17ක වගේ අධික මුදලකට ගෙනිලා තිනවා තමන්ගේ අමාත්‍යාංශය. අපි දන්නවා ඉතිහාසයේ පුරාම අධිකරණ ඇමතිවරයා හිටියේ සුප්‍රීම් කෝට් එකේ. එහෙම නැත්නම් උපරිම අධිකරණ සංකීර්ණයේ හිටියේ. උපරිම අධිකරණ සංකීර්ණයේ ඇති වෙන්න පහසුකම් තියෙනවා. ඉතින් එතන තමයි සුදුසු අධිකරණ ඇමතිවරයා ඉන්න ඕනේ එතන. අධිකරණ ඇමතිවරයා විදිහට තමන්ට ඉතාලම ගැළපෙන තැන තමයි උපරිම අධිකරණ සංකීර්ණයේ තියෙන අමාත්‍යාංශ කොටනැගිල්ල. ඉතින් එතන ඉන්න නැතුව මම දන්නේ නැහැ මිලියන 17ක් මාසෙකට වියදම් කරලා මොකද ගියේ කියලා මේ වගේ දැනගන්න. මම දන්නවා
මිනිත්තු දෙකක්
තියෙනවා. ඔව් බොහොම ස්තුතියි. මම දන්නවා අපිට අපේ කාලේ විශාල චෝදනාවක් ආවා මෙන්න මේ කාගෙද සබීතන ඕනගෙද කාගෙද ගොඩනැගිල්ලක් කරන් අපේ ආණ්ඩු පෙරලෙන්නත් කටයුතු උනා ආවා. අපේම හාදේව කරපු වැඩ නිසා. ඒ නිසා ඔබතුමාලගේ ආණ්ඩුවේ අයත් අද මේ අමතක වෙලා වගේ කටයුතු කරන ආකාරය දිහා බලපුවාම අපිට තේරෙනවා 169 ජනතාවගේ වරමට පහින් ගහලා තමයි මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ කියලා. ඒ වගේම අපි දැක්කා මහර බන්ධනාගාරයේ සිදුවුණු අසාධාරණේ. මහර බන්ධනාගාරයේ 11 දෙනෙක් මරණයි කියනවා. තාම 4 දෙනයි අඳුරගෙන තියෙන්නේ. 4 දෙනයි අඳුරන්නේ. ඇයි මේ 11ක් අඳුරගන්න බැරි? ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ එහෙම දුර්වලයන් නෙමෙයි. ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ පැය 24 ඒගොල්ලන්ට පුළුවන් මේ වගේ සුළු සිද්ධියක් අඳුරගන්න. වෙන මොකුත් නෙවෙයි මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා. මේ මරණ අයගේ මරණ පරීක්ෂණ නැහැ. මේගොල්ලන්ගේ මරණ පරීක්ෂණ නැතුව මේ අය වලදාන්න තමයි මේ අය කටයුතු කරමින් ඉන්නේ. දෙමාපියෝ තාම අඬා ඉන්නවා තමන්ගේ දුව දරුවා තමන්ගේ ඥාතියා ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. මේ අය පිළිබඳව හරි තොරතුරක් දී ගන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. මේ ආණ්ඩුව අසාර්ථකභාවය, මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය, මේ ආණ්ඩුවේ මිනිමරු සංස්කෘතිය නැවත ආරම්භ වුණා කියන එක කියන්න හොඳම සාධකය තමයි මහර බන්ධනාගාරයේ සිදුවීම ගරු මන්ත්‍රීතුමියනි. සා පැහැදිලිව අපි රටක් විදියට මේ ගමන් කරන්නේ ආයෙත් ආපස්සටද කියලා අපිට සැකයක් තියෙනවා. ආයෙත් ගල්ුගේකටද, ආයෙත් මිනිමරු යුගයකටද කියන සැකය අපිට තියෙනවා. මේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ පවා මහර සිද්ධිය සම්බන්ධව කතා කරනවා. සිරකරුවෙක් අත්අඩංගුවට ගත්තාම මේක සම්පූර්ණ වගකීම තියෙනවා රජයක් විදියට. ඒ ආරක්ෂා කිරීම, ඒ ආරක්ෂා කිරීමේ වගකීම අද බැහැර කරලා තියෙනවා මේ රජය. එයා බල්ලෝ වලල්ලෝ ආන්ට මරලා දාලා තියෙනවා. අපි ගියා පරීක්ෂා කරන්න, අපිට අතුරට යන්න දුන්නේ නැහැ. හැබැයි අපි ගිහිල්ලා පෑ දෙකකින් ලෝහාන් රත්නත් මහත්තයා ගියාම ඒගොල්ලන්ට අතුරට යන්න දුන්නා. ඒ නිසා නිලධාරීත්වයට කටයුතු කරමින් ඉන්නේ රජයේ වමනාවන් ඉෂ්ට කරමින්, රජයේ අවශ්‍යතා ඉෂ්ට කරමින්, රජයට ඕන විදියට. සෑ පැහැදිලිවම මහර බන්ධනාගාරයේ සිදුවීම අපි විපක්ෂයක් විදියට සියලු දෙනාම සාමීව ප්‍රතික්ෂේප කරනවා. මම තත්පර කිහිපයක් නවතින ගරු මන්ත්‍රීතුමිය නිසා පැහැදිලිවම මේ රජයේ කටයුතු කරන එක ආකාරය පිළිබඳව අපේ විරෝධය එක් කරමින් විශේෂයෙන් මගේ ගාව ඉන්නකොට අපිට එරාන් වික්‍රමරත්න මහත්මයා මොරටුවේ ජනතාව ගැන කතා කරන්න බෑ. මොරටුවේ ඉන්න විශාල ලීබඩු නිර්මාණය කරන අපේ පාරම්පරික පිරිසක්. ඒ අයට අවශ්‍ය දැව පිළිබඳව වරපතල ප්‍රශ්නයක් තියෙනවා අපේ ඇමතුමා. අපේ ජීබි රත්නායක ඇමතුමා නිසා ඔබතුමායි සම්බන්ධවත් අවධානය යොමු කරන්න කියලා තමයි ආදරෙන් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන්ම මූලස්තරයේ සිටින මන්ත්‍රීතුමියට ගෞරව ස්තුතිය පුදවමින් මන්නාතුර බොහෝ ස්තුතියි.
ස්තුතියි. තිලක් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 4ක් තියෙනවා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනේ, මා හිතන්නේ අද දවසේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි පරිසරය අපට කරන සාධනීය බලපෑම සහ අපි පරිසරයට කරන ඍණාත්මක බලපෑම මොකක්ද කියන එක. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ සල් ගහක් යට, බුදුනේ ඇසතු ගහක් යට සහ පිරිනිවන් පෑවේ සල් ගහක් යට කියලා අපි හොඳාකාරවම දන්න දෙයක්. ඒ වගේම තමයි බුදු වීමට පිට දුන් ඇසතු ගහට අනිමිස ලෝචන පූජාව සතියක් පුරා පැවැත්වුවා කියලා අපි හොඳටම දන්න කාරණයක්. ඒ වගේම තමයි ජේසුස් වහන්සේ ඉපදුනේ ගවලෙනික කියන එක අපි හොඳටම දන්න කාරණයක්. ඒ නිසා උන්වහන්සේලා අපිට හොඳාකාරවම පෙන්නවා මිනිස්සුන්ට පරිසරයෙන් තොර ජීවන රටාවක් නැහැ කියන එක. බුදුන් වහන්සේ වගේම පසු කාලයකදී ආදිවාසී නායක සියැටල් පවා පෙන්නලා දුන්නා මිනිසුන් කියන්නේ මිහිතලේ අයිතිකරුවන් නොව අනාගතය වෙනුවෙන් වගකීම් දරන තාවකාලික ජනස කොටසක් කියලා. හැබැයි තමන්ගේ රටවල තියෙන පාරිසරික සම්පත් ඕනටත් වැඩිය විනාශ කරලා දාලා අනුන්ගේ රටවල තියෙන පාරිසරික සම්පත් වලටත් අත දාන ඒ වගේ විනාශකාරී රැල්ලකට අහු වෙලා භීෂණයට අහු වෙච්ච වෙලාවක තමයි අපිත් මේ දැන් පරිසරය ගැන කතා කරන්නේ. එක කාරණයක් විද්‍යාත්මකව කියන්න කැමති, මේ සෑම ගතවන තප්පරයකම අපි මිනිස්සු විදියට පරිසරයට ප්ලාස්ටික් පොලිතීන් කිලෝ 5ක් එකතු කරනවා. ඒ කියන්නේ විනාඩියකට කිලෝ 600ක්, පැයකට කිලෝ 19000ක්. මේ සියල්ල එකතු වෙලා ආපහු යන්නේ ගංගාව වලට, මහමෝදට. පෞගිය කාලයක විද්‍යාඥයෝ ඔප්පු කරලා පෙන්නුවා, ඉපදෙන්න ඉන්න දරුවගේ කලලෙන් රුධිරය අරගෙන පෙන්වලා දෙන්නවා, මේ ඉපදෙන්නේ දරුවගේ රුධිරයේ දැන් මයික්‍රෝ ප්ලාස්ටික් අයිති කියලා. ඒ කියන්නේ ඉපදෙන්න ඉන්න දරුවා නොදන්නා රෝග ගණනාවක් එකතු කරගෙන මේ ලෝකයට ඇස් එළිය දකින්නේ.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒ වගේම තමයි මීතර මුල්ල කුණුකන්ද කේදවාචකේ මේ සියලුම දේවල් අපි පරිසරයට කරපු හානිවල ප්‍රතිඵල. අපි හොඳාකාරවම දන්නවා ජපානය කියලා කියන්නේ දූපත් 6852ක්, ගංගාවල් 35000ක් තියෙන රටක් වුණාට ඒගොල්ලන්ගේ මහපොළොවෙන් තාමත් 66%ක් මේ මහපොළොවේ වනාන්තරයෙන් වැහිලා තියෙන්නේ. ඒ අය තමයි අද ලෝකයේ වැඩිම ආයුෂ භුක්ති විඳින රාජ්‍ය. ඒ නිසා ඒ අය පරිසරයත් එක්ක හොඳාකාර ගනුදෙනුවක යනවා. කෙසේ වෙතත් මං හිතන්නේ රජයකට වෙලාව අවසාන හින්දා මේ කෙටි කරන්න ඕනේ. රජයකට ඇමතිවරයෙකුට රාජ්‍ය ඇමතිවරයෙකුට තනියෙන් මේ දේවල් කරන්න බෑ. රටේ සමස්ත ජනයාගේ සම්පූර්ණ වගකීමක් තියෙනවා මානසික ආකල්පවලින් වෙනස් වෙන මේ පරිසරය ආරක්ෂා කරගැනීමේ වගකීම. මා හිතන්නේ සෞභාග්‍යයේ දැක්ම ඉතා හොඳ පරිසරයේ සම්බන්ධව නීති රීති ගණනාවක් තීන්දුව අරගෙන තියෙනවා. 2021 ජනවාරි 1 වෙනිදා වෙනකොට වරක් භාවිතා කරලා ඉවතලන ප්ලාස්ටික් පොලිතින් නිෂ්පාදනය තහනම් කරන්න මං හිතන්නේ තීන්දුව අරගෙන තියෙනවා. ඒ වගේම තමයි සුරගමු ගංගා ජාතික පාරිසරික වැඩසටහන යටතේ ගංගාවල් 103ක් ආරක්ෂා කරන්නටත්, කැලෑ නැවත වගා කරන්න කැලෑ අක්කර 1015000ක් වගා කරන්නත් මං හිතන්නේ තීන්දුව తీරන අරන් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ එක අමාත්‍යංශයක් හැටියට විතරක් නෙවෙයි, සමස්තයක් හැටියට ගත්තොත් නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රවාහන, බලශක්ති, කෘෂිකාර්මික, කාර්මික, තාක්ෂණික, සංචාරක, අධ්‍යාපනික කියන සියලුම අංශවල මා හිතන්නේ හැමෝගෙම එකමුතුවකින් වෙන්න ඕනේ අපි තීන්දුව తీරන අරගෙන මේ පරිසරය ආරක්ෂා කරන්න වෙන්නේ. ඒ නිසා සමස්තයක් හැටියට මොන විදිහින් අපි
කාලේ අවසානයි අවසන් කරන්නේ
අපි අපේ වගකීම රජයක් ඇමතිවරයෙක් වගේම සියලුම රටවැසි හැටියේ වගකීම දැරුවොත් ආකල්පවල වෙනසක් වුණොත් විතරයි මං හිතන්නේ මේ සිද්ධ වෙන පාරිසරික හානිය අපිට අවම කරගන්න පුළුවන් වෙන්නේ. බොහොම ස්තුතියි.
ගරු සරත් කුමාරසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 4ක් තියෙනවා.
ගරු මූලාසනවරුන්ට මන්ත්‍රීතුමියනි, වනජීවී හා වන සංරක්ෂණ ඒ වගේම පරිසර යන අමාත්‍යංශ තුනේ වැසීසය සාකච්ඡාවට ගන්න මොහොතේ මේ අමාත්‍යංශ තුන ඉතාමත්ම වැදගත්, විශේෂයෙන්ම මානවය වශයෙන් මනුෂ්‍යයන් හැටියට අපට ජීවත් වෙන්න ඉතාමත් වැදගත් අමාත්‍යංශ තුනක් තමයි අද මේ වැසීසය සාකච්ඡා කරන්නේ. මේ වෙලාවේ විශේෂම සිහිපත් කරන්න ඕනේ පරිසරය ආරක්ෂා නොකළහොත් හා විනාශ කළොත් මානව සම්පදද ඊට සමගාමීව විනාශ වී යන බව නොකියාම බැරිය. ඒ වගේම කරු මන්ත්‍රීතුමියනි, වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක් සිදුවන්නේ මූලික වශයෙන් ස්වාභාවික මූලිකත්වය කරගෙනයි. ඒ නිසා මෙම අමාත්‍යංශවලින් සිදුවිය යුත්තේ මිනිසාගේ පැවැත්වීමට අවශ්‍ය වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීම පිළිබඳව බව විශේෂයෙන් අපි ගරු අමාත්‍යවරුන්ට පැහැදිලි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. කොච්චර වන සංරක්ෂණය ගැන කතා කළත් අවුරුද්දකට මේ රටේ වනාන්තර වලින් හෙක්ටයාර් 8000ක පමණ ප්‍රමාණයක් අපට අහිමි වෙනවා කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි, වේලාව විනාඩි 4ක් වගේ සුළු කාලයක් තියෙන නිසා විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන එක කාරණාවක්, ඒ තමයි පරිසරය පිළිබඳව කතා කරනකොට පහුගේ යහපාලන ආණ්ඩුව හිටපු රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ඉලෙක්ට්‍රික් කාර් ආනයනය සඳහා පැනවූ බද්ද නිසා අපේ රටේ කාබන් ඩයොක්සයිඩ් විමෝචන ශීඝ්‍රයෙන් අඩු වුණා. භාවිත ඉවත් කර ඉලෙක්ට්‍රික් වාහන පමණක් භාවිත සැලසුම් කළා තියෙනවා. ඒ නිසා අපිට විශාල වශයෙන් මේක හානියක් බවට පත් වුණා. ඉලෙක්ට්‍රික් කාර් ආනයනය කිරීම නැවැත්වීම නිසා විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මේ වෙනකොට ෆ්‍රාන්සය, ජර්මනිය වගේ රටවල් පෙට්‍රල් ඩීසල් වාහන වලින් ඉවත් වෙලා ඉලෙක්ට්‍රික් වාහන 2030 වෙනකොට ඉලෙක්ට්‍රික් වාහන දාමය සඳහා ෆ්‍රාන්සය වගේ ජර්මනිය වගේ රටවල් මේ වෙනකොටත් ඒ කටයුතු කරගෙන යනවා කියන එකත් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම කරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ විල්පත්තු වන උද්‍යානය මගේ ආසනයේ පවතින නිසා විශේෂයෙන් අපේ ගරු අමාත්‍යතුමාලා මේ මොහොතේ ඉන්නවා. එතුමාලාට සිහිපත් කරන්න ඕනේ විල්පත්තු වන උද්‍යානයේ පහසුකම් අතින් විශාල අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් විදේශ සංචාරකයන් විශාල ප්‍රමාණයක් පහුගිය කාලයාව කොවිඩ් වසංගත නිසා දැන් විදේශ සංචාරකයන්, ඒ වගේම අපේ රටේ සංචාරකයන් විල්පත්තු අභය භූමියට නරඹන්න නොපෙනියත්, හැබැයි පෞගේ කාලේ විශාල ප්‍රමාණයක් විල්පත්තු අභය භූමිය නරඹන්න පැමිණියා. ඒ නිසා විල්පත්තු අභය භූමියේ විශේෂයෙන්ම ගරු ඇමතිතුමනි, සෞඛ්‍ය පහසුකම් විශේෂයෙන්ම ඒන සංචාරකයන් සඳහා වැසිකිළි පහසුකම්, තව එක විනාඩියක් දෙන්න අපේ මන්ත්‍රීතුමනි, වැසිකිළි පහසුකම් වගේම ඒ සනීපාරක්ෂ පහසුකම් නැමතිවීම නිසා විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තියෙනවා. අපි මේ මොහොතේ කියන්න ඕනේ ඒ වගේම වනජීවී ප්‍රශ්න ගැන කතා කරනකොට ඔබ දන්නවා අලි මිනිස් කැටුම නිසා විශාල ප්‍රශ්න කොටකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදිහත් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමියනි. ඒ සමගම විශේෂයෙන්ම ගරු ඇමතිතුමාට කියනවා මගේ ආසනයේ විල්පත්තු අභය භූමිය හරහා කිලෝමීටර් 50කට වැඩි අලිවට ඉදිකිරීමට ප්‍රමාණයක් තියෙනවා, අලිවට ඉදි කරලා නැහැ. ඒ වගේම සිවිල් ආසක නිලධාරීන් මේක නඩත්තු කරන සිවිල් ආසක නිලධාරීන්ගේ අඩුවක් විශාල වශයෙන් තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මම අපේ ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු ඇමතිතුමනි, විල්පත්තු වන උද්‍යානයට අවට ජර්මන් ආධාර යටතේ ජර්මන් ආධාර මගින් ක්‍රියාත්මක කරන
අවසන් කරන්න ගරු
මන්ත්‍රීතුමා, විල්පත්තු වන උද්‍යානය පාදක කරගෙන ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ආරම්භ වුණේ 2017 දී. නමුත් අද වෙනකතුරුත් මේ කටයුත්ත ආරම්භ කළා නැහැ. ඒ සමගම විශේෂම කරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව සොයලා බලලා මේ යුරෝ අවුරුදු පහක
ව්‍යාපෘතිය අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා,
අවුරුදු පහක ව්‍යාපෘතියක් යුරෝ මිලියන 6ක් මේ වෙනකොට වෙන් කළා තියෙනවා කියන කාරණාව සිහිපත් කරමින්, ඒ වගේම අපි ගරු අමාත්‍යවරුන් හැටියට කැබිනට් අමාත්‍යතුමාට රාජ්‍ය අමාත්‍යතුන් තුන් බලත් විශේෂයෙන්ම මේ අමාත්‍යංශවල මේ කාර්යභාර සඳහා විශාල කැපවීමක් කරන ඒ තුම්පලටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මේ පිළිබඳ සිහිපත් කරමින්
මා
නමතින ඔබ මිසු